දැන් මේ තවත් ඒ වගේ ප්‍රශ්නයක් මේ ආර්ය මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන පුද්ගලයෙකුට මරණ මොහොතේදී ආර්ය මෛත්‍රී භාවනාව සිහියට නගාගෙන නගාගත හැකි වූත් එම පුද්ගලයා මරණින් පසු නැවත සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපදීනවා යයිද? ඉන්පසු එහිදී අරිහත්ත්වය පූර්ණ කර පිරිනිවන් පානවා යයිද? ස්වාමීන් වහන්සේලාගේ දේශනාවලදී නොයෙකුත් කොතෙකුත් අසා ඇතත් එම උත්තමයා සෝවාන් වන්නේ සකෘදාගාමි වන්නේ කිනම් අවස්ථාවකදී දැයි සඳහන් නොකරයි. එබැවින් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න කියලා. මේ ආර්ය මෛත්‍රී භාවනාව හරියට තේරුම් ගත්තා නම් එයා දැක ගන්න විශේෂ දෙයක් තියෙනවා. සත්පුරුෂ සංසේවනයක් එයාට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ මේ භාවනාව පිළිබඳව දැනගත්ත, තේරුම් ගත්ත, වටහා ගත්ත ඒ අවබෝධය ඇති කෙනෙක් හම්බ වෙන්න ඕනේ. තමන් නොදන්න දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරනකොට ඒ විස්තර ඔක්කොම මතුවලා එනවා. මේ ආර්ය මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරෙන්න පටන් ගන්නවා. ලෝකේ මෛත්‍රියක් තියෙනවා. ලෝක සත්වයින්ට යහපතක් වේවා, සිතක් වේවා, හොඳින් ජීවත් වෙන්න ලැබේවා, කරදරයක් නැතුව ඉන්න ලැබේවා කියන මේ පින් හිතක් තියෙනවා. ඒකට කියනවා ලෞකික මෛත්‍රිය කියලා. නමුත් මේ ආර්ය මෛත්‍රිය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ආර්ය මෛත්‍රිය කියලා පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා. මොකද්ද? යම් දවසක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලෝක ස්වභාවය වැටහිලා පළමු දර්ශනය පහළ වෙනවා නම් කෙනෙකුට ඌට වැටහෙන්න පටන් ගන්නවා අනේ මේ ලෝකේ සැපයි සැපයි කියලා මුලා වීමක් තියෙනවා. අනිත්‍ය වූ ලෝකේ මෙහෙමනේ ස්වභාවය. කොහෙද හරයක් තියෙන්නේ? හරයක් නැති ලෝකේ සැරිසරනකම් කවදාවත් සැනසුමක් හම්බ වෙන්නේ නැහැ කියලා දකින්න. ඒ දකින්නකොට දකින්නේ ලෝකේ ආදීනවේ. ලෝකේ අනිත්‍යයි. එහෙනම් කොහොමද? අර අපි මුලදී උදේවරුවේ කිව්වා, විග්‍රහ කළා, අට්ටි යති හරායති ජිගුච්ඡති. කාරණා තුනකින් ලෝකෙටයි තියෙවෙ හැටි. ඒවා එකක්වත් යම් තැනක නැද්ද? එතන අනිච්ච නැහැ. අනිච්ච යම් දහමක් ඇත්නම් එතන අනිච්ච ඒවා නැහැ. අන්න එක දකින්න ඕනේ. එහෙනම් මොකද දකින්නේ? යම් තරමක් දුකටපත් වෙන්න, වෙහෙතරපත් වෙන්න, දැවෙන්න, තැවෙන්න හේතු වෙනවා යම් තැනක තියෙනවා නම්, පිළෙන්න දේවල් යම් තැනක තියෙනවා නම්, ඒවා තියෙන්නේ හටගත්ත දෙයක් ඇසුරු කරගෙන. යම් ජාතියක ඉපදුනහම ඒ ඉපදිච්ච ජාතිය ඇසුරු කරගෙනයි ඔක්කොම ඉන්නේ. ඉතලම අහනකොට ඒව තමයි බණ කිව්වේ, ධර්මය අහනවා කිව්වේ ඒකයි. ජාතිය හැටි. මේ ජාතිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ. අපි මේ නම් ගොත් වලින් කතා කරන අය ඔක්කොම එහෙම අයනේ. දෙදෙවෙන්නේ නැති කෙනෙක්, බලිකින් නැති කෙනෙක්, පිපාසය හැදෙන්නේ නැති කෙනෙක්, ඒ වගේම දැවිල්ලෙන් තැවෙන, ඒ වගේ තැවීමක් නැති කෙනෙක්, එහෙම කයක් නැහැ කාටවත්. කොච්චර හොඳයි කියලා, ලස්සනයි කියලා උඩ පැන බෙන හිටියා බොහොම තාවකාලික ටික කාලයයි. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර කියන පෙලීම් වලින් කෙලවරක් නැතුව පෙරෙන්න පටන් ගන්න එක. අර පෙලෙන ලක්ෂණේ නියුත්තයි, අනිච්ච ලක්ෂණේ නියුත්තයි කිව්වේ ඒකයි. මේක හොඳයි කියනවා නම් ඒක හොඳයි කියන්නේ කිසිම දෙයක් නැහැ. මේක හරය වර්ණනා කරන්න එකක්වත් නැහැ. ඒ ලක්ෂණේ දැක්කාම ඒක වැටහෙනවා. හරායති. මේක එකක්වත් පිරිසිදුයි කියන්න ගන්න එකක් නැහැ. මල මුත්‍ර ගොඩවල් මිසක්. දිගුච්චති. යම් තැනක පෙළෙන ලක්ෂණ ඇති, අට්ටි ඇති ගති ලක්ෂණේ තියෙනවා නම් මේක හොඳයි කියලා ගන්න වර්ණනා කරන්න කිසිම දෙයක් නැත්නම්, ඒ වාගේ මල මුත්‍රා ගොඩවල් වලින් හැදිච්ච දෙයක් මිසක් වෙන හරයක් නැත්නම්, එහෙම එකක් යම් තැනක නැත්නම් අර තියෙන දුක් කරදර එතන කොයින්ද? අන්න එහෙම දකින්න පටන් ගන්නවා. එතකොට දකින්න ලෝකේ කිව්වේ මොකද්ද?
ආරෙවිනේ ලෝකේ තමයි මේ කය. මේකත් එක තමයි මේ ලෝක සම්බන්ධය තියෙන්නේ ප්‍රධාන වශයෙන්. මේ බාහිර ලෝකේ කොච්චර තිබුණත් ඒවට කියන්නේ සංයෝජනීය, සංයෝජනෙට හිත කර දේවල්. අවිද්‍යාවෙන් බැඳුනොත් තමයි ඒවා සංයෝජනයක් බවට පත් වෙලා ඒකින් අපිට දුකක් එන්නේ. කැඩෙනකොට, බිඳෙනකොට, වෙනසෙනකොට අනේ අපොයි කැඩී බිඳී විනාශ වී ගියා කියලා අපිට දුක එන්නේ. අපි ඒකට බැඳිලා ඉන්නකොට ඒවා පෝෂණය වෙනවා දැක්කම හරි සතුටක් ඇති වෙනවා. ඒත් ඒවට ඇවිලා ඉන්නකොට අන්නේ ඒවට හේතුකාරක වෙන ඒවලට කියනවා සංයෝජනීය දහම්. මේ කය සංයෝජනයක් නෙමෙයි. ඒ සංයෝජනෙට හිත කරගින් එකයි සංයෝජනීය කියන්නේ. මේ කයටත් ආසා කරනකොට තමයි හිතෙන්නේ අනේ මේ කය හැදෙනකොට පෝෂණය කොච්චර මගේ ලස්සනද, කොච්චර හැලද, මම හරි කලවසම් සතුටු වෙනවා. මේකට කරදරයක් එනවා අනේ මට මේ මොකද වෙන්න යන්නේ කියලා දුක් වෙනවා. ඇලෙනවා, ගැටෙනවා. මොකද හේතුව? සංයෝජනීයවත් සංයෝජනයට හිත කර දහමට සංයෝජනේ බැඳිලා. මේකයි ඒ කයි ස්වභාවයේ, ලෝකේ ස්වභාවයේ. යම් තැනක සංයෝජනයකින් බැඳුනොත් ඒ හේතුවෙන් ඒවට කරදර එනකොට අර අනිත්‍ය ස්වභාවය ඇති දේකමයි සංයෝජනයෙන් බැඳුනේ. හරි වටිනා දෙයක්, ප්‍රියමනාප දෙයක් මේක අත්හැරලා බෑ කියන අදහසකින් බැඳුනේ. ඒකයි කිව්වේ සංයෝජනේ කියලා. අන්නේ බැඳීම නිසා අර මහ දුකට මුල් වෙනවා. ඒ සංයෝජනයේම දුකට හේතුවක් වෙනවා. ඒ කාරණේ දකින්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම දැක්කට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් කොහෙද සැනසුම තියෙන්නේ කියලා හිතන් හොයනවා. ලෝකෙට කිලෝකේ කියන යමක් ඇද්ද? ඒක දුකට හේතු වෙන එකක් නිසා සැනසුමට හේතු වෙන දෙයක් නෙමෙයි කියලා නුවණින් වටහා ගන්නවා. නුවණට ගෝචර වෙනවා. අන්නර සත්පුරුෂ සංසේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි දෙකේදී තමන්ට එකපාර අධ්‍යක්ලා තීරුම් ගන්න බැරි ඒවා ඔහොම ඉක්මනින් හම්බ වෙනවා. ඉක්මනින් හොඳට කල්පනාවට ගෝචර කරගන්න උපනිශ්‍රය හම්බ වෙනවායි ධර්මයෙන්. ඇත්ත නේනම් මේ කියන එක, ඇත්ත නේනම් මේ කියන එක තමන්ට බොහොම ලේසියෙන්ම ළඟටම ගෙනත් දෙනවා. ලෝකේ හැටි පෙන්වා දෙන දහම. මෙන්න මේක තමයි සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ දෙකේ විශේෂත්වය. ඒ වගේ මේ උත්තමයන්ට තියෙනවා එක්තරා ආර්ය මෛත්‍රී ගුණයක් පිහිටලා. අනේ මේ ලෝකේ තියෙන දුක මම දැක්කා වාගේ, ඒකේ මට යම් සැනසීමක් අත්හැරීමේ ලැබුණා වාගේ, අන්නේ සත්‍යවත් මේ සැනසීම ලැබනවා නම් ඒකාන්තයෙන් සතර අපායෙන් ඒකාන්තයෙන් නිදහස් වෙනවා නේද? කොච්චර ලොකු දෙයක්ද එහෙම කරගන්නවා නම් කියලා මෙහෙම හැඟීමක් එනවා. සසර දුකෙන් නිදහස් වෙනවා නේද මේ ටික පූර්ණේ කරගත්තොත් කියලා හැඟීමක් එනවා. සත්වෝස ආශ්‍රයේ විහිදෙන සාන්තිය ඒකයි මෛත්‍රී කිරණ. මෙන්න මේකත් හේතු වෙනවා. මෙන්න මේ විදිහට සකස් වෙනකොට මොකද වෙන්නේ? තමන්ට මනසින් ඕනින් ඒ අහගෙන බලාගෙන ඉන්නකොට යෝනිසෝ මානසිකාරී තමන්ට ලැබෙනවා. අනේ මේ විදිහට මේ ජීවිතේ මේ වික්‍රමයේ චන්දරාගයෙන් බැඳිලා ගෙනිච්චොත් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒක මේ දුක්සහගත උප්පත්තියට හේතු වෙනවා කියන එක පේන්න දැයින්ද පටන් ගන්නවා. ඒකේ නිදහස් වෙන කොච්චර නිදහස් ශාන්තියක්ද? බැඳීමෙන් නිදහස් වීම කොච්චර විවේකද සුවද? විවේක නිසිරිත, විරාග නිසිරිත, නිරෝධ නිසිරිත, ඔස්සග පරිණාමී කියන ආර්ය ගුණෙහි පිහිටන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමන්ට තේරෙනවා අල්ලාගෙන හිටපු චන්දරාගයක් අත්හැරී ගිය හැටි කොයි මොහොතක හරි. මහා බැම්මක් ඇදලා ගියා වාගේ විශාල නිදහසක් එනවා ලෝකෙට බැඳිලා තිබෙන අත්හැරීමෙන්. කවුරු කිව්වත් නැතත් ඒ තමයි ධර්ම ශ්‍රවණේ ලැබෙන සෝතාපන්න ඵලය. ඔන්නේ ඵලය ලැබුණාට පස්සේ ඔහුට හිතෙනවා ඇත්ත වශයෙන්ම කියනවනම් මේ සංසාරය කියන්නේ දුකක් නේ. මේකෙන් එතර වීම සුවයයි කියන එක ඇත්ත නේ. එහෙනම් මේ සංසාරය කියන්නේ රෝගයක් කියන එක ගැලපෙනවා නේ. මේ කහක් වුණ තැනනේ නිරෝගීත්වයේ නිවනනේ කියන එක ඇත්ත නේ. මේ සසර කියන්නේ මහා බයක් කියන එක ඇත්ත නේ. මේකෙන් අහක් වෙන නිවන කියන්නේ නිර්භය කියන එක ඇත්තනේ. මෙන්න මේ විදිහට ඒ දහම් ඇසින් පේන්න පටන් ගන්නවා. ඔය පේන්නේ සෝවාන් පුද්ගලයාට විසක් අනික් කෙනෙකුට නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්ත කෙනා කවදාව සතර අපාගත වෙන්න හේතු නැති කරලා ඉන්නේ. අන්න එහෙම කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙනවා. පෙර භවයේ අවිද්‍යාව මුල් කරගෙන ඒ හේතුවේ විපාකයක් වශයෙන් හදාගත්ත මේ මස්ලේ කය මේ භවයේ හැදිලා තියෙන ඒකේ විපාකය. ඊ අවිද්‍යාවේ නිගමනයක් තිබුණා රස හොයන්න. ඒ නිසා රස ගිනක් දෙන රස ගැනීමට බලාපොරොත්තු වෙන කුපිත වෙන જાතිය ශාරීරිය තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. ලස්සන දෙයක් දකින්නකොට ප්‍රබෝධයක් ඇති වෙනවා. අන්නේ ස්වභාවයේ කයක් මේ තියෙන්නේ. මේ කය නිකන් හටගත්තා නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා කියන දෙකෙන්මයි එකතු වෙ හටගatti. එහෙනම් මොකද්ද හටගatti? නැවත නැවතත් ඒ ආසාව විඳපන්. ඒකට අවශ්‍ය කරන උපකරණය මෙන්න. ඊ අදහමින් තමයි මේ කය හැදුනේ විපාක කය කිව්වේ ඒකයි. එතන මේ කයේ තියෙන ඉන්ද්‍රියන්ට මන වඩන රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් එනකොටම විශාල විවිධීමක් එනවා ආස්වාදයක් දැනෙනවා. මෙන්න මේ දැනීම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. අපි ඒකට අවශ්‍ය කරන සමානාන්තරය හදපුවාම ඒ කියන්නේ තව දුරටත් රාග සහගතව නම් අපි කටයුතු කරන්නේ. චන්ද රාගයේ වැඩෙන්නව නම් කටයුතු කරන්නේ. ඒ විපාකේට මහා රුකුලක් ලැබෙනවා. අරමුණ එනකොටම දැඩිව බැඳිල යන්න. යම් දාසක ආදීනව මෙනෙහි කළා මෙහෙම දැනගත්තා නම් අර විපාක මට්ටම එනවා වර්ධනය කරන්න ආව පසුතලිය නැති වෙනවා. එතකොට ඒ බුද්ධිලාගේ මනස තියෙන්නේ යම් කාමයකට බැඳිලා තියෙනවා නම් අර විපාක කයේ තියෙන කුපිතතාවය උඩයි. මේ ආර්ය මෛත්‍රිය නිතර සිහි කර කර ඉන්න කෙනෙක් මරණාසන්න මොහොතක් එනකොට එයාගේ ශරීරය තමයි ඉස්සෙල්ලාම අප්‍රාණික වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? රස දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. මේ අවසාන මොහොතක හැටි ඇස් දෙක පේන්නේ නැතුව යනවා. ඕකට පැරණිකාය උපමාවක් කියනවා. තල්ලත්තක් මැරෙනකොට අර තල්ලත්ත පිහිටලා තිබිච්ච අත්තට අහුවෙච්ච පිටට අහුවෙච්ච දෙන හරි අමුයි. හොඳට කොළ පාටයි. අනික් හරිය මැරිලා. ඒ දකින්න තියෙන උපමාවක් ඒ උපමාව අරගෙන කියලා මෙන්න මෙව්වාගේ. මනේන්ද්‍රිය අවසානයේ මැරෙන්නේ. පංචේන්ද්‍රිය ඉසේලා අප්‍රාණික වෙනවා. එනම් මේ පංචේන්ද්‍රිය කුපිතතාවයට පත් වෙන හදලා තිබිච්ච පෙරභවී විපාකයේ දැන් ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනකොට මනසට විරුද්ධව නැගී හිටින්න තිබුණ එකම දේ තමයි මස්ලියක් වශයෙන් හැදිච්ච කාමීර ගෝචරින් හැදිච්ච කය. ඒක අහක් වෙනකොටම ඒ නිසා ඇති වුණා වූ බාධකේ දුරු වෙනකොට ප්‍රඥාවෙන් අවබෝධ කරගත් ධර්මයට පළවෙනි සැනේනවා කිසි බාධකයක් නැතුව. අන්න ඒක නිසා ඒ විලාදී මනස මහා තීක්ෂණන්ත විඥානීය වැඩිලා අසාර ලෝකයේ මොනවට තවත් පස්සේ යනවාද කියලා අදහස ඇදිලා පූර්ණ වෙලා කාම ලෝකයේ බලාපොරොත්තුවත් දැරලාම යනවා. මැරෙනකොට අනාගාමි ඵලයට අරිහත් වෙනපත් වෙලයි එතනින් චුත වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ගිහි පැවිදි වේදයක් නැහැ. ওই ක්‍රමයට ප්‍රගුණ කරගත් අය බොහෝ දෙනෙක් සෝතාපන්න ඵලයෙන් කාලය ගත කරලා මරණාසන්න මොහොතේදී එක්ව සකෘදාගාමි අනාගාමි ඵලයට හෝ අරිහත් වෙලත්පත් වෙනවා. සතර ගමන කෙලවර කරනවා නැත්නම් සුද්ධාවාසී උපදිනවා. උපදින්නේ ක්‍රමයේ ඔකයි. එහෙනම් සෝවන් වෙලා ඉන්න කෙනෙක් තමයි උපදින්නේ. ආර්ය මෛත්‍රී භාවනාව තේරෙන්නේවත් නැහැ හරියට එතෙන්ට ආපු නැති අයට. කියන්නන්න ඔයාලේ කිව්වට වැඩකුත් නැහැ. ඒක තමයි නිතරම බලන අහනකොට අහනකොට වැටහෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඒකේ තියෙන ගැඹුර නිසා තමයි මෙච්චර කාලයක් ත්‍රිපිටකේ පැහැදිලිව තියෙද්දි ওই දහම් රටාව යට වෙලා තිබුණා. සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කිය කී හිටියා මිසක් සංසාරයේ රෝගයක්ේ බයක්ේ ඒ ආදි ගින්නක්ේ දාහයක්ේ ආදි වශයෙන් දැකලා එයින් අහක් වුණ නිවන නිරෝගී තනක්ේ සුවයක්ේ ආදි වශයෙන් දකින්න තියෙන ක්‍රමවේදය පැහැදිලිව පෙන්වලා තිබුණත් වැහිලා ගිහින් තිබුණේ. නමුත් ඉවරට නැති වුණේ නැහැ. නැති වුණා නම් එහෙම ලෞතරා බුදුන් වහන්සේ නමක් මො නැහැ. ඒ ආර්ය මෛත්‍රී භාවනා ලෝකෙට කියා දෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මා විසින් පෙන්වා දුන් මේ ආර්ය මෛත්‍රිය මාහෝ මගින් අහගත කෙනෙක් ඇරෙන්න තව කීවනා යම් කෙනෙක් කියනවා නම් තුන් ලෝකේ මෙහෙම කෙනෙක් නැහැ. අනිකෙන්න ගෝචර නැහැ කියන්නේ. එහෙනම් මේක වටිනාකෙ මෙච්චර බලවත්. ඉතින් තේරුම් ගන්නවනේ මේ වාග්ගේ වඩනකොට ලෝකේ ආදීනව පේනවා, නිවන ආනිසංස පේනවා. හැම මොහොතක් ගානේ වඩනට ඕක වෙනවා. මාත්‍රේ මාත්‍රේ ලෝකේ ආදීනව දකින්නට අත්හැරී යනවා. නිවන ආනිසංස දකින්නට අත්හැරීම වෙනවල් මේ මිදීමේ සාන්තිය හිත විහිදෙනවා. එහෙමයි හිත වැඩෙන්නේ මේ භාවනාවේ. ඉතින් ඕක තේරුම් අරගෙන සැකයක් කරන්න දෙයක් නැහැ. අහලා අහලා ওই ටික තේරුම් ගන්නට වෙයි නිවන වාසනාවත් ලෝකේ තිබෙන දුක් කරදරේ හැටි. ඔහොම දැනගිනි වෙලා හිටන් ඊ අවබෝධය ලබාගෙන වඩනකොට Taman දන්නේ නැති වුණත් ඒ ඵලයේ ලැබෙයි මග වඩනකොට ඒකාන්තයෙන් නිදහස ලැබෙන්නේ හේතු වාසනාව තියෙනවා. ඒක වටහා ගන්න ඕනේ විදිහට.